කාට හරි අහන්න දෙයක් තියෙනවද මේ සාකච්ඡා කරන්න? තමන්ගේ අදහසක් කිව්වත් කමක් නැහැ, මං කියන එක හරි කියලා ගන්න අවශ්‍ය නැහැ.
තිරුවන් සරණයි මහත්තයා.
තිරුවන් සරණයි. කැමත්ත.
මට මේ මහත්මයා කිව්ව ඒ කාරණාවත් එක්ක පොඩ්ඩක් වුණා මට හිතෙන්නේ දැන් පිට හිතන්න යන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ හිතන්න යන එකයි සහ හිතා ගැනීම හැඟීම හඳිනවා කියන එක එහෙම පැත්තකුත් තියෙනවා. මම හිතන අපිට පරීක්ෂාකාරී වෙන්න හිතන්න යනකොට කොහොමදත් අහු වෙනවා. දැන් ඒ උදාහරණයක් ගත්තොත් දැන් අර මෙතනදී මම මොන හරි හිතන්න ගියොත් මාව අහු වෙනවා. අහු වෙන කොහොමද? මනධම්ම මනෝවිඤ්ඤාණය එක කියලා හදන එකක් තමයි මේක කියන්නේ. ඒකවල අපි මේක විසඳන්නේ ප්‍රශ්නයක් ඉදුණා. ප්‍රශ්නෙට විසඳීම විදිහට අපි අරක හැංගිලා අපිට උත්තරේ මනධම්ම මනෝවිඤ්ඤාණය. අපි තුේ ක්‍රියාවලිය හරි මෙකනිසම් එක මේක හරි වචනයක් කියන්නේ. ඒක ඒක ඔස්සේ හඟින්න ඕනෙත් නෑ කියන එක තමයි මට හිතෙන්නේ. මේ ඒක ඒකට ගාස්තනේ අර්ථකථනයක් දෙන්න ඕනේ නෑ. මොකක් හින්දාද අරදුනේ කියන එක වගේ. ඒකට එහෙම බැලුවම අර හිතන එකේ වැරදෙන එකයි හැංගීම තුළම වැරද්ද ගැබ්බෙලා තියෙන එකකෝ. මේ පැති දෙකක් තියෙනවා කියලා මට හිතුණා ටිකක්.
ඔව්. ඒක මං හිතන්නේ අර දැන් අපි ඒ එතන යෙදෙනකොට අපිට හිතන්න බෑ මේක වැරදි කියලාවත් හිතන්න ගියොත් ඒ ඉවරයි. අපව අර පරණයකට වැටෙනවා. ඒක අර හැඟීමක් හැඟීම ඒක අර මොන විදිහකින්වත් ඔකේ අදහසක් දාගන්න ගියොත් හොරතියක් නේද? ඒක ජාත්මත් කියන්න උත්සාහ කළේ ඉවන් හිතන්නේ.
ඔව් මම කියන උත්සාහ කරේ අත්නදී මනධම්ම මන
වෙන්න ඕන කියලා හිතාගත්තොත් බෑ.
නැහැ අපි අත්නදී අරක උන්නේ මනධම්ම මනෝවිඤ්ඤාණය නිසායි මේ නිසා මෙහෙම වෙනවා. ඒ නිඳයි වැරදි කියන එක ඒක හැංගීමක් විතරේ එදිලා නේද? ඒක එදීමේ යම් කිසි විචේර නිත්‍යභාවයක් එනවා නම් ඒක අර කිංච සංකාර මිච්ඡත සමනුපස්සති කියන ඒ ගණයට වැටෙනවා කියන එක තමයි මට මේ බුදු දන්වාසි කියලා කියන විදිහට ඒක ටිකක් පරීක්ෂා කරලා බලන්න තියෙන පැති දෙකක් ඉඳ මේ මම ඉස්මතු කරේ.
ඔව් හොඳ. ඔය වගේ ඔව් දැන් එක එක පැති වලින් අර දහම එකම විමසමින්ස බලන්නත් වෙනවා. දැන් මේ විමසනවා කියන්නේ සමහර විට ඉහිතු හිතනනේ අපිට අර වරදින්න පුළුවන් තැන් බලන්න පුළුවන්. හැබැයි මේ එකම ඒ විමසීම වෙන්නත් පුළුවන් නේද කිරීම තුල කෙනෙකුට. ඒක අර මෙහෙමයි එලා පරිස්සම් වෙන්න ඕන තැන මේ කියන්නේ මේකයි කියලා අදහසක් ආවනම් ඒකව එතනම වැරදිලා. අපි එකක් කියනවා. මෙතන අර ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොච්චර කිව්වත් මේක මොකද්ද කියලා ඒක එහෙනම් ඒක වචන වලින් කියන්න බැරි නැත්තමක් කියන එකක් පේනවනේ. ප්‍රඥාවට ගෝචර දේ අපි කොච්චර කතා කළත් ඒක වෙන්නේ නැහැ. අපි කියන්නේ අපිට දෙයක් තේරෙනවා අහු වෙනවා කියන්නේම අර මොකද්ද ශ්‍රද්ධාරු කියනසව ආකාර පරිවිතක දික්ති නිච්චානස්සන්ද ඕ මොකකට හරි අහු වෙනවා. ඒකට එතන මේ පස්සේ හරි විමසලා බලන්න පුළුවන් මෙන්න මේ වයින්ද මේක වැටහුනේ. ඒ කියන්නේ නෑ ඒක ඉක්මවා යෑමක් වෙන්න ඕනේ නේ නැත් මාර්ගයට අනුගත වෙන්න නම්. මේ පැත්තත් එහෙම ටිකක් මතු කරගන්න පුළුවන්. මොන හරි අහන්න හැදුවද? සමිත් මහත්තයට ගැටලුවක්ද?
සිරුවන් සර් නෑ මට පොඩ්ඩක් එකට පොඩ්ඩක් අපේ ඉනෝක මහත්මයා මතු කරපු කාරණාවේ මට පොඩ්ඩක් ඒකට ඇඩ් කරන්න අවශ්‍ය වුණ දෙයක් රවි මහත්මයා තමයි නෝ.
ඔව් ඒක අහන්නේ මේ සාකච්ඡා කරන්න තමයි කියන්නේ.
හොඳයි. එතෙන්දී මම අදහස් කරේ නෑ ඒක අවස්ථානුකූලව සිතන්න ඕනේ කියලා. කියන්නේ මනදම් මනෝදින්නා කර මේක මනදම් මේක මනෝදාන කර කියලා ඒ අවස්ථානුකූල නෙවෙයි. අපි මේ ප්‍රතිපදාවට අනුගත වෙන්නට යොමු වෙන්නට ඕන අර පෙර දැක්මක් ඇති උ නැත්තම් පෙර දැක්මක් ඇති තිබුණ නැත්තම් මේක මේ අන්තිමට හම්බ වෙන මේ රූපංගත තියෙන උත්පත්තිhari සංචි සංකාර තෝ සෝනුපත්තිhari වෙනවා එකක් හම්බ වෙනවා විතරයි වෙන්නේ කියන එක අදහස අවබෝධයෙන් නැතුව අපි ප්‍රතිපදාව යන්න ගියොත් එහෙම අපි නිකම්ම අහුවෙලානේ. ඒ කියන්නේ කලින් අපි මේක දැනගෙන ඒ අවස්ථානුකූලව අපි හිතන්නේ ඒ ප්‍රතිපදාව යනවා. හැබැයි අර දැක්මත් කලින් ඒ දැක්ම තුලින් තමයි ඒ දැක්ම තිබුණොත් තමයි අපි ඒවට අහුවෙන්නේ නැත්තේ. අන්න ඒකයි මම මෙතින් අදහස් කරේ. හැමතිස්සෙම කරන අවස්ථානුකූලව අපේ ජීවිතේ යොදන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ මුල මූලික දැක්ම ඇතුළේ අපි යන්න ඕනේ. එහෙම නොගියොත් අර හැමතිස්සෙම අහුවෙනවනේ. ඒ මූලික දැක්ම විතරයි තියෙන්න ඕනේ කියන එකයි මම අදහස් කරේ. තේරුම් ගන්නයි.
ඔව් දැන් ඔහම කියනකොට ආයේ අනිත් පැත්තට එන්නේ මොකද මේ මූලික දැක්ම කියලා. ඔව් චමත් මහත්මයා විස්තර කරන්න බලන්න.
නෑ මට හිතෙනවා ඒ මට තේරෙනවා මම කියපු මම කියන අදහස් කරේ මේ මූලික දැක්ම තමයි ප්‍රශ්නේ කියලා. ඒක දැක්මක් විදිහට අපි ගත්තොත් එළඹ ගත්තොත් එතකොට ඒ කාරණා වෙලාද කියන එක බලන්න ඕනේ. මේවා මං ඒ මූලපරියය සූත්‍රය එහෙම තියෙන්නේ ඊට වැටිය සියුම් මේව තමයි මූලික දැක්ම විදිහට අරන් තියෙන්නේ පටවින් ඒ කියන පටවියේ පටවි ගතිය ආපෝලාපෝ ගතිය ඒ හැඟීම තමයි අන්තිරව මේ මඤ්ඤණාවක් වෙලා තියෙන්නේ. ඒක ඒව කොච්චර ගැඹුරින්ද ගිහිල්ලා තියෙන්නේ. ඒකවල බැලුවහම අපි දැන් මේක මෙහෙම වෙනවා කියන එක මොකක් හරි දැක්මකට යනවා කියන එක පවා ඒක ගැන පවා අපි විමසි විමර්ශනාත්මකව බලන්න ඕන කියන එක මම කියපු ධර්මය තමයි බුදුරජාණන්සේ කියපු ධර්මය නේ. ඒක මේ ඒක දැක්මක් වුණොත් අභිනිවේෂ වෙන්න පුළුවන් කියන එක.
ඔව් ඔව්. මම කියන්න හැදේ මේ වගේ දෙයක් තමයි මූලික දැක්ම මොකද්ද කියන එක බැලුවහම ඒක ආයි අභිනිවේෂයක් වෙන්න පුළුවන්. දැස ගැනීමක් වෙන්න පුළුවන්. ඒකත් පරිස්සම් වෙන්න ඕන.
එහෙමයි මට ඒක මම ඒක පිළිගන්නවා. නමුත් අර විදිහ අපි දැන් අවබෝධයක් නැතුව දැන් මූලික අවබෝධයක් නැතුව අපි ගියොත් අපි නිකම්ම අහුවෙලා නේද හැමතැනට. ඔය සක්කාය දිට්ඨිය
මොකද කියලා විමසන්න කියපු එකත් එක්ක විමසන්න පුළුවන්. මොකද්ද කියලා
විමසන්න පුළුවන්. ඒ කියන්නේ විමසීමක කල්පනාව කිරීමක විදක්ෂණය කිරීමක විතරක් කියදෙනවා. ඉතින් ආයෙ අර නැවත නැවතර මේ අපි මේ අපි මේක මේ විමර්ශනය කර කර නැවත නැවත ඒ අවස්ථානුකූලව යෙදෙන්නේ 100%. මොකද අර මූලික අවබෝධයෙන් පුළුවන් දැස්සන් පස්සේ ඒක දිගට ආපහු යෙදෙන්නේ නැහැ. අවබෝධයෙන් ඉන්නේ කරන්නේ. එතකොට ආපහු නැවත නැවත ඒක අපිට ආවර්ජනය වෙන්නේ කරන්නේ විචක්ෂණය කිරීම බුදුරජාණන් වහන්සේ කියලා කිසියෙන්කේ අපි ඒක අර්ථේ විමසනවා විචක්ෂණයේ ඒ ක්‍රියාවලිය විතරක් කියදෙන්නේ. අන්න එතනින් තමයි ඒ ප්‍රඥාවට
ඒ සමහරවිට මම කියලා අදහස් කරන එක වෙන්න පුළුවන්. දැන් අපි අර පරණ පිළිවෙලට ඔන්න හිතාගෙන යනවනම් අපිට පේන ඔන්න දැන් ආයෙත් හිතාගෙන යනවනේ. ආයෙත් මෙතෙන්ට ගන්නවා. නිකන් සිහිය පිහිටන්නවා. කියලා අර ආයෙ අර ට්‍රක් එකට ඇදලා ගත්තද? ඔව්.
ඒක වරින් වර කරන්න අවශ්‍ය නැහැ. මේ රවි මාත්‍යම කියන්නේ අර මූලික දැක්වීම කිව්වට පස්සේ ආයෙකර හිතීමක් නැහැ. කලින්ම විචක්ෂණය කල්පනා කිරීම බුදුරජාණන් වහන්සේගේ අර්ථය විමසනවා විමසීමකින් තමයි යෙදෙන්නේ.
එහෙම වෙනවා නම් හොඳයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ නැති එකනේ. ඒ වෙන්නේ කියන එක අඳුර ගන්න විදිහක් තියනවා. ඔය දැන් මේ ලෝකෙටයි ඇත්තටමගෙන මොකක් හරි පස්සේ යනව නේද කියලා සිය විහිදෙන කොට උඩ මේ සිහිය පිහිටන්නේ තියලාට නේ සිහිය පිහිටනකොට එහෙම වෙනවනම් ආපහු අර විමසීම පැත්තට යොමු වෙන්න. ඔනදීකට ගැටලුවක් තියෙනවද ඉදිරිපත් කරන?
තෙරුවන් සරණයි රවි සර්. සමාවෙන්ද සර් මට මේක අදාළද දන්නේ නැහැ. මම ඇත්තටම අද තමයි මේ ධර්ම සාකච්ඡාවට සහභාගි වෙන්නේ. මම ඇත්තටම මේක මට තේරෙන්නේ නැති නිසා මම අහන්නේ. මට තේරෙන විදිහට මේක ගෝචර කරගන්න විදිහට මෙතන සාකච්ඡා වුණානේ සර්. කියන්නේ අපි දැන් මොන හරි එකක් මෙනෙහි කරනවා නම් ඒකේ එතන පොඩි වරදක් තියෙනවා. මේක මෙනෙහි කරේ මට තේරෙන විදිහට මෙනෙහි කර, කියන්නේ මෙනෙහි කරොත් එතන ගැටලුවක් කියන එක. එතන මට ප්‍රශ්නයක් එනවා සර්. අපි මෙනෙහි නොකර කොහොමද අවබෝධයක් කරා යන්නේ කියන එක එකක්. ඒක මට ඇත්තටම මගේ ප්‍රශ්නේ පැහැදිලිද දන්නේ නැහැ. අනිත් එක සර් මට එහෙම ප්‍රශ්නයක් එනවා සර්. කොහොමද ඒ කියන්නේ ඔය පටාචාර වගේ ඒ තැනදී කොහොමද ඒ සියලුම දේ දුක්සහගත ඔක්කොම උනාට පස්සේ කොහොමද ධර්ම අවබෝධ වෙන්නේ, කොහොමද ඒ ට්‍රිගරින් පොයින්ට් එකක් ආවේ කොහොමද ඒ වෙලේ? ඒක සසර පුරුද්ද වෙන්නේ නැති කොහොමද සර්? ඒ වගේ එකට පරිවර්තනයක් වෙන්න, ඒ කියන්නේ මානසිකාරයක් හරි මොකක් හරි සිදු වෙලාද නැත්නම් ඒක කොහොමද උනේ? එකයි අර මානසිකාරයක් නොකරන තත්යකට අපි එන්න ප්‍රායෝගිකව අපි වැඩපිළව කොහොමද කරන්නේ කියලා. මම වැඩි දන්නේ නැති නිසා අහන්නේ සර්. සමාවෙන්ද මේ සභාවට මේ වගේ සරලව සරල වැඩි දන්නේ නැහැ සර්. මට මේක තේරුම් ගන්න. මම මේක කොහොමද මට ඉරවන විදිහට හදාගන්නේ සර්? මම කොහොමද මෙනෙහි නොකරන තත්ත්වෙත් මෙනෙහි කරල මට හිතෙන්නේ මම මෙනෙහි කරොත් තමයි ටික ටික මෙනෙහි කරලා පස්සේ කවදා හරි දවසක මම මේ වගේ තත්ත්වයක් එයි. ඒ වුණා මම ඉස්සෙල්ලා පටන් ගන්න ෆස්ට් ස්ටෙප් එක හරියට මම දන්න දෙයක් හරි සලකින් දෙක අහලා ඒක මට තේරෙන භාෂාවට මම මෙනෙහි කර කර ගියොත් තමයි මට ඊළඟ පැත්තකට එන්නේ. එතකොට ওই මෙනෙහි නොකරන තත්ත්වයක් එයි. මම මේක ප්‍රායෝගිකව කොහොමද මේකට බහින්නේ සර්?
ඔව් ඒ ප්‍රශ්නේ හොඳයි. ඒක කොහොමද මොකද්ද මේ මෙනෙහි නොකරන එකක්? මේ මෙනෙහි නොකරන එකක් ගැනත් නෙවෙයි මේ කතා කළේ. මෙනෙහි කිරීම, කල්පනා කිරීම කියන එක අර එක පැත්තකින් ඒක නෙවෙයි. ඒ කියන්නේ මනසෙන් දෙයක් හිතන්න ගියොත් ඒක මන ධම්ම මනෝවිඥාන වෙලාම ආයේ අනායතන කියන්නේ ආයේ ලෝකෙනේ. ඒ පැත්ත වෙනවා. හැබැයි දැන් අපිට ඒකෙන් තොරව කොහොමවත් හිතන්න බැහැනේ. ඒකට මෙතන ඒක පැත්තක් පෙන්වන්නේ. අපි දැන් මෙනෙහි කරනවා කියනකොට දැන් ඔය දැන් රූපයක් තියෙනවා, ඕකේ වැරද්දක් තියෙනවා කියලා ඒ රූපය ගැන හිතාගෙන ගිහිල්ලා ඔය රූපේ මෝඩකමට හදපු එකක් හරි මොකක් හරි නැත්නම් ඔය රූපේ වෙනස් වෙන එකක් නැත්නම් සතර මහා ධාතු මොනවා හරි තැනකට එනවනේ. ඒක ඉතින් තවත් සංකල්පයක් විතරයි. ඒක අපිට හිතෙනවා ඔය දහම ඉතින් දහම එහෙමනේ කියලා තියෙනවා. ඒක හරිනේ. ඒ හරි කියලා හම්බ වෙන ගතියම ඒ දහමට යොමු වීම නෙවෙයි. අන්න හගේ පැත්තකේ මූලික මට්ටමේදී ඒ වුණාට අපිට අහන්න ලැබෙන්නේත් ඕවා, දහම ගැලපෙන්නේත් ඔය විදිහට. ඉතින් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය නෙමෙයි කරන්න කියලා තියෙන්නේ. ඉතින් මේ අපි ඒකනේ කරන්නේ කිය කියා ඔක ගැලපෙනවා. ඒවා දැන් මෙහෙමයි. ඔකේ මේක මට තීරණ දෙයක් වුණා නම් ඒක මට ලැබීමක්. මට වැටහුණා. එතකොට වෙන්නේ අර එතකොට මම දන්නවා මොකද්ද කරන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම කරන්න ඕනේ. දැන් තමන් දෙයක් වටකින තමන් කරනවා. තමන් කරනවා කියනකොට දැන් බුදුහාමුදුරුව එක පැත්තකින් පෙන්නනවා ඔය විදිහ නෙවෙයි. කියන්නේ කපත්තකින් පෙන්නවා දැන් මුළු ශාසනයෙම පවතින කල්යාණ මිත්‍රය මත කියලා. ආනන්ද හැඳුනුම ඒකේ භාගයක් කියනකොට භාගයක් නෙවෙයි. මුළු ශාසනයෙම පවතින කල්යාණ මිත්‍රය මත. ඇයි මෙහෙම කියන්නේ? මේ බුදුහාමුදුරුවෝ නීති දේශනා කරන්නේ අපි කියන එක නෙවෙයි. ඒකට ඇයි මේක කියන්නේ? අපිට අනිත් පැත්තට හිතන නෑ අර බුදුහාමුදුරුවෝ කියන එක මට වැටහුණා නීති දැන් මේක මම කරගෙන යන්න නෙවෙයි. ඒක අපිට හිතන දෙයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙවෙයි. ඔන්න ඔය තැනුත් බලන්න ඕන. එතකොට ඒ එක එක ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් කොහොමද අපි කල්යාණ මිත්‍ර තෝරගන්නේ? කවුද හරි කියන්නේ? කවුද වැරදි කියන්නේ? ඔය වගේ ගැටලු එන්න පුළුවන්. ඒකට එක එක ප්‍රශ්න එනවා. ඒ වුණාට අපිට බුදුහාමුදුර කියපු එක අයින් කරන්න බැහැ. බුද්ධ දේශනාව මේක. හරි. ඒක මොන විදිහකට හරි කල්යාණ මිත්‍රය හොයාගන්න වෙනවා. ඒ බුද්ධ දේශනාව ඉතින් ආසනේ පවතින්නේ කල්යාණ මිත්‍රය මත. ඒ අපි තර්ක කළාට ඉතින් ඒක කරන්න බැයි නම් ඉතින් එහෙනම් ඉතින් බෑ. එහෙම ඒ පැත්තකට යන එක නෙමෙයි එන්න ඕන. එතකොට මෙතන මේ දැන් ඔබතුමිය දැන් එකපාරටම ඇවිල්ලා මේ හිතන්න එපා කිව්වහම මොකද්ද මේ කියන්නේ කියන්නේ මොන අදහසින්ද කියන්නේ කියන එක වැටහෙන්නේ නැහැ. ඒක ටිකක් මේ අය තව තව දහම් සාකච්ඡා අහන්න මේකට සම්බන්ධ. එතකොට මේ මොන පැත්තෙන්ද මේ කතා කරන්නේ කියන එක ගැන අදහසක් එයි. එතකන් ඔය කරන වැඩේ නවත්වන්නත් එපා. ඔකත් කරන්න. එතමා ඉස්සෙල්ලා පටන් ගන්නකොටත් කිව්වේ තමයි යම් කිසි දෙයක් කරනවා නම් ඒක කරන්න. ඒවා මේ කවුරුවත් කීපයක් එකක් අහපු වෙනද නවත්වන්න අවශ්‍ය නැහැ. එතකොට Tamanta කොයි වෙලාවෙ හරි දැන් මේකේ මේ ප්‍රඥාව අවදි වෙනකොට පේන වාර කරපු එකේ අඩුවක් තියනවා නම් ඒක පේනවා. එතකොට ඒ තේන්නේ දහමත් එක්කම වෙන්න ඕන. ඒකට තමයි මේ කවුරු හරි උදව් කරන්නේ අර අපි. ඒ කියන්නේ පැහැදිලිව පේනවා නම් ඔතන අර දහමත් එක්ක නොගැලපෙන තැනක් තියනවා නම් එතන පෙන්නලා දෙනවා. ඒකෙන් කියන්නේ ඒකම මේ එහෙමම බාර ගන්න කියන එක නෙමෙයි. Taman ඒක හොයන්න ඕන. සෙවීමක් වෙන්න ඕන. ඒක නිතර නිතර ඒ දහම අහනකොට මොකද අපිට මේ නිකන් තර්කයට වැටෙන දෙයක් නන් නෙවෙයි මේක. ඒ අපි සාමාන්‍ය විෂයක් ඉගෙන ගනිද්දී නම් අපිට තර්කයට වැටෙනවනේ මොකක් හරි විදිහකට අර තව කෙනෙකුට වඩා මට තේරුණා කියලා කියන්න පුළුවන්. එයාට ඒක ඉතින් අර බුද්ධිය අඩු හින්දා තේරෙන්නේ නැහැ. මොකක් හරි පැත්තක් කියයි. හැබැයි මේ දහමේදී එතෙන්ට යන්න බෑ. මොකද අපි ඒ හොයන පැත්තෙන්ම තමයි හිතන්නේ ආයා මෙහෙම කිව්වට එයාට මේක තේරිලා නැහැ. මොකක් හරි ප්‍රඥාව අඩු හින්දා කියලා ඔය වගේ ඒවා එනවා. ඒකත් සාමාන්‍ය දෙයක්. ඉතින් අපිට ඔය එක එක විදිහේ දේවල් හිතිලා කොහොම හරි අපි කියන එක හරි මට වැටුණා විදිය හරි කියන තැනට කොහෙන්දෝ යනවා. ඉතින් ඒකම තමයි මේ බුදුහාමුදුරුවෝ වැරදි කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ අපි මෙතන අර අමුතුමේ අර කිව්වා වගේ මොකද්ද මේ පටාචාරලට ඒකලන්ට අර ට්‍රිගරින් පොයින්ට් එකක් ආවනේ. ඒ මොකද්ද මේ ලෝකෙට අයිති විදිහට හිතපු එකේ මහා පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනේ එක තමයි මේ අනුගත වීම කියන එක එන්නේ. අපි හිතන විදිහ නෙවෙයි මේ. ඒක මහා විශාල පරිවර්තනයක්. එතකොට තමයි අර යටිකුරු කරපු දෙයක් උඩු කරා කියන්නේ මේ කවුරුවත් අර කටපාඩම් කරලා වෙන කෙනෙක්ගෙන් අහලා කියන එක නෙමෙයි. තමන්ගෙම ඇති වුණ අදහසක් නෙමෙයි කියන්නේ. ඒ එහෙම දෙයක් කියන්න කොච්චර වෙනසක් වෙන්න ඕනද මේ හිතන විදිහ. එතකොට මේක මහා පරිවර්තනයක් ඒක. ඒ කියන්නේ අපි මේ ලෝකේ දකින විදිය එහෙමම අනිත් පැත්ත හැරෙන වගේ සිද්ධිය. ඒක තමන් තුලින් එන්න නම් දැන් මෙහෙම කිව්වේ මේ සාමාන්‍ය අවබිචරිත දීපයක් තිබුණා ඒ මුකුත් මහල නැති එකපාරට ආපු. ඒ වුණාට කොච්චර මේ ධම විමසන ඒ කාලේ කොච්චර හිත දියුණු කරපු අය ඇවිල්ලා මේ බුදුහාමුදුරන්ගෙන් ධම අහලා ඔය වගේ කිව්වල්. ඒකට මේක එසේ නැසේ දෙයක් මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට මේක දකින්න දුෂ්කරයි, ගැඹීරයි. අවබෝධ කරන්න හරිම අමාරුයි. සියුම් උපමා දීලා තියෙනවා කොච්චර අමාරු දෙයක්ද කියන එක. ඉතින් ඒකෙන් කියන්නේ තේරුම් ගන්න බැහැ මේක කරන්න බැහැ කියන එක නෙමෙයි. මේක දහන අහලා අවබෝධ කරපු අය හිටියන්නේ. ඒ අවබෝධ කරන්න බැයි නම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නෙත් නැහැ. හැබැයි ඒක අපි හිතන විදිහේ අවබෝධ කිරීමක් නම් නෙවෙයි. එතන එහාට මහා පරිවර්තනයක් වෙන්න තියෙනවා. අනේ ඒකට අවශ්‍ය දේවල් ටික අපි දහමෙන්ම හොයාගන්න වෙනවා. ඒක ගොඩාක් වෙලාවට කල්යාණ මිත්‍රය තමයි ඒක අර පෙන්නලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. තනියෙන් කෙනෙකුට හොයාගන්න හරිම අමාරුයි. බැහැම කියනවා නෙමෙයි. අධික ප්‍රඥාවක් තිබුණත් ඒක වෙන්න පුළුවන්. බණපදයක් අහනකොට තේරුම් ගන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ කාගේවත් මෙහෙමයි මෙහෙමයි කියන එක. හැබැයි අපි පරිස්සම් වෙලා හෙව්වොත් විතරයි මේ ලැබුණ අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඒක අපි දන්නේම නැතුව මගහැරිලා යන්න පුළුවන් දහප අවබෝධ වුණා කියලා හිතා. එතෙන් තමයි ඒකේ භයානකකම තියෙන්නේ. එතකොට මේ කියන ඒවා සමහර විට නොතේරුණත් ඔයගේ ප්‍රශ්න කරන්න. තව තව ප්‍රශ්න අහන්න. ඒවා බෝඩ ප්‍රශ්න කියලා හිතන්න එපා. ඒතකොට ඒ Taman හිතන විදිහේ අඩුපාඩුකම් තියනවා නම් කවුරු හරි කෙනෙක් එතකොට ඒක පෙන්නලා දෙයි. ඒක Tamanට විතරක් නෙමෙයි ඒක ප්‍රශ්න කරන එක අනිත් අයටත් උදව්වක් වෙනවා. ඒකයි අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන්. ඉතින් දැන් මේ වගේ වෙලාවක අපිට බොහොම සරල මට්ටමට ගිහින් ඕන මොඩ ප්‍රශ්නයක් අහලා නේද අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා හිතන්න එපා මේක මේ ගැළපෙයිද දන්නේ නැහැ මොඩ ප්‍රශ්නයක්ද. එහෙම හිතන්න එපා. ඔය තියෙන ඕන දෙයක් අහන්න කතා කරන්න. හන්දයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. බොහොම පිං.
තේරුම් ගන්නයි සර් ප්‍රශ්නයක් අහතේද?
ඔව් අහන්න.
සර් මේ ඇත්තම මෝඩ ප්‍රශ්න ගොඩාක් මහලා තියෙන්නේ මම තමයි. මොකද මේ යෝනිසු මනස්කාරය කරගන්නේ කොහොමද කියන එක දන්නේ ටිකම කමත මම ගිය සතියේත් ඇහුවා හරියට මෝඩ. සමහර වෙලාවෙ මාතම ලැජ්ජයිසන මොනවද මම මේ අහන ප්‍රශ්න කියලා. ඊට පස්සේ මොකද ස්වාමින් වහන්සේත් කියලා තියෙනවා සූත්‍රයක් හරියට කියන්න පුරුදු වෙන්න ඉස්සල්ලාම දැනගන්න කියලා. ඉතින් ඒකෙදි මම සූත්‍ර කියෝල භාගෙට මේව කරා එතනින් එහාට දන්නේ නෑ තේහෙනස. ඊට පස්සේ මම ඇත්තටම මට ධම්මිකාමිස්නේ දවස්වල ගොඩක් උදව් කරා මේ සූත්‍රයක් බලන විදිය. ඉතින් මේ ඒකෙදි දැන් අර අපි දැන් මහත්වදම සූත්‍රයේ කියනවා ඒක අහනවා වැඩි දුර ස්වාමීස ඒකෙදි දැන් අපි අන්දෝනේ දුකක් ඇති වුණා කියමුකෝ මේ අපි බුදුරජාණන් වහන්සේ ළඟට හරි කල්යාණ මිත්‍ර ළඟට හරි අහන්න යන්න ඕනේ සර් අපි කිසිම දෙයක් නොදන්න විදියට මේ අර සක්කායි දිතේ ඒව මුකුත්ම නැතුව මේ සූත්‍රයේ පාඩම් කරන්න කොටස මේකේ තියෙනවානේ මේ පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කියලා විල්ලා ඒ කියන්නේ හැම දුකම දෙන අරහත් පදන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඔක්කොම කුසල් ඒක තැම්පත් වෙන ඒකේ තියෙන්නේ ඒක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ කියලා ඊට පස්සේ ඒක චතුරාර්ය සත්‍ය පැහැදිලි කරලා දෙනවා පැහැදිලි කරලා දීලා ඉවිලා ඊට පස්සේ මේ සතර මහා සතර මහා භූත වලින් කියලා ඊළඟට ඒක පඨවි ධාතුව හතගන් විජතරස අම්මස මේකෙන් ගොඩාක්ම පැහැදිලි වුණේ උපාදානෙන් හටගත් දෙක තමයි මේ හැම එකක්ම. පටවිය කියන්නේ උපාදානෙන් හටගත් එකක්. එතකොට සර් දැන් අර අපි යෝනිසෝ මනසිකාරය කරන්න දැන් මේ දහම් කරුණු මේක පාඩම් කරුවාම මේකෙන්ම තමයි අපට ගන්න පුළුවන් මේ යෝනිසෝ මනසිකාරයට. එතකොට දැන් අපිට මේකෙම තියෙන කරුණු ගත්තාම අපේ හිතට වෙන දේවල් එකක්වත් අපිට එන්නේ නැහැනේ මේක හොඳට පාඩම් කරාම පටවිය කියන්නේ මොකද්ද කියලා මම සර්ගෙන් අහන්න ගමනේ පටවිය කියන එකිනුත් අපට යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන් පටවිය කියුවට අපි පටවිය කියන එක හරියට දන්නේ නැහැ මේකේ තියෙනවා පටවිය කියලා ඒක දිගට මේ කරගෙන යන්න ඕනේ උපාදානිය ගත්තොත් ඒකින් උනත් අපට යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන් නේද ඒ වගේ ටිකක් තමයි උතකර අර අපිට එන්නේ නැන්නේ අපි යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කරන්න ඕනේ මොකද්ද කියලා අපි දන්නේ නැති හින්දා තමයි අහන්නේ දැන් මේකට අනුගත වෙලා මේ කරුණ වලින්ම අපිට හොයා ගන්න පුළුවන් නේ දැන් මේ සූත්‍රෙ තියෙන උපාදාන හේම හටගත්ත කියලා පටවියත් උපාදාන එකක් කලං කතිකතම් කියලා එහෙම ඒ විදිහට. එතකොට සර් ඒකක් අපට පුළුවන් නේ දැන් අපි ඉදිනදා වැඩක් කරත් මේ මේක මේ උපාදානෙන් කියන එක හොයන්න අපි ඒකේ අර්ථය දන්නේ නැහනේ. එක්ක පටලිය කියන්නේ මොකක්ද කියලා. එහෙම අපට මේ මේකෙන් මේ යෝනිසෝ මනසිකාරයේ තේරුම් ගන්න ටිකක් පැහැදිලි කරන්න සර් තේරුවන් සරමයි.
ඒ සූත්‍රයක් කියනකොට ඉස්සෙල්ලාම ඒකේ වචනවල අපිට ඒ වචනවල තේරුමක් අපි දන්න එකකින් තේරුමක් එනවා. නැත්නම් අපි ඒක ඉගෙන ගන්නවා නේද? පාලි වචනේ තේරුම දන්න නිසා ඉතින් මේක බලලා කාගෙන් හරි අහගෙන හරි ඩික්ෂනරි එකෙන් බලලා හරි සිංහල තේරුමක් බලලා හරි මොකක්ද මේ කියලා ඉතින් ඒක ගන්නවා. ඒ මුලින්ම ගන්නකොට මතක තියාගන්න ඒන්නේ භාෂාර්ථේ. කියන්නේ ලෝකෙට අයිති අර්ථය. බුදුහාමුදුරුවෝ පෙන්නන අර්ථේ නෙවෙයි. ඊට පස්සේ ඒකේ තව තව ඒක ඒ කියන්නේ අපි හැබැයි දන්නවා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. ඊතර වීම කියන එක. ඒකට මේකේ තව විමසන්න ඕන. අර සූත්‍රේ නැවත නැවත සජ්ජායනා කරනකොට අපිට ඒ සූත්‍රේ තියෙන්නේ මේකයි කියන එක ඇහෙනවනේ. මේක පාලි වලින් කියනකොට දැන් පඨවිය කිව්වත් ඔබතුමිය ඒකේ කක්ක ලංකරි ගතන් උපාදින්නම් නේද? ඒ එහෙම පඨවිය ගැන කියනවා. ඉතින් දැන් පඨවිය ගැන දැන් අර උදාහරණ විදිහට භාෂාර්ථය ගත්තොත් පඨවි කියන්නේ මොකද්ද මේ? පද බව කියන එක වගේ එකක් තියෙනවා නේද? පොළොව වගේ තදයි. මේසයක් වගේ තද බවක් කියන අදහසක් අපිට තියෙනවා නේද? පඨවිය කියන්නේ මෙන්න මේ වගේ ගතිය. ආපෝ කියන්නේ මේ වගේ ගතිය. තේජෝ කියන්නේ මේ වගේ රස්නයක්, සීතලක් වනවා හරි ඒ සම්බන්ධව දෙයක්. වායෝ කියනකොට නිකන් ඔය පුලඟක් වදින විසිරීලා යන වගේ ගතියක් කියලා නිකන් අදහසක් තියෙනවා නේද? ඒක තමයි මුලින්ම ඉගෙන ගන්න මේ භාෂාවේ අර්ථය. අපිට දැන් පාලි භාෂාවලුත් ඉඳලා තමයි ඔක කරන්න වෙලා තියෙන්නේ. නැත්තම් සිංහලෙන් කියවනා අපිට වචන ටික කියනකොටම මේ අදහසක් ඇවිල්ලා ඉවරයි. හැබැයි ඒන අදහස මතක තියාගෙන මුලින්ම ඉන්නේ ලෝකයා දන්න දේ. ලෝකෙට අයිති අදහස භාෂා අර්ථය. ඒතකොට මේ ලෝකයා දන්න වචන ටිකෙන්ම බුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වීමක් කියන එක. ඒ කියන්නේ අර අපිට ආපු අදහස නෙවෙයි. ලෝකයාට එන අදහස නෙවෙයි ඊතර වෙන පැත්තක් තමයි මේ මතු කරන්නේ. ඒක ඕක තමයි අපිට අහුවෙන්නේ නැති පැත්ත. ඒතකොට මේ ඔය අර්ථය විමසන්න. අර්ථය විමස මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තේ? මේ මෙහෙම කියලා තියෙනවා මොකද්ද මේ කියලා. ඒක අර Taman දන්න එකත් එක්ක නොගැලපීමකුත් තියෙනවා. ඒක අර හොයනකොට අහුවෙනවා මේ
දැන් ඒක එතකොට මෙහෙම හොයන්න පුළුවන්. දැන් අර ඒකේ තියෙනනේ අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කල්ගත්තම් උපාදින්නම් කිව්වහම සර් එතකොට ඒම කියලා කෙස්ලොම් නකා දක ඒ වගේ. එතකොට සර් අර බාහිර පටවියත් අජ්ජත්ත මම මගේ කිරේක මේ තද ස්වභාවය ගතිය මේ දෙක සමානතර කර යනකොට සර් දැන් ඒකටම අනුගත වෙලා මේ ප්‍රායෝගිකව එතකොට අර අපට අනිත් කරුණු වෙන්නේ නැහනේ. දැන් අපි ඒ හිතට එන්නේ ටික එන්නේ නැහැ මේකටම අනුගත වෙලා මේකේ අර මේකේ සත්‍ය දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ අර්ථයට යහ දෙයක් කියලා තියෙන එකත් අපි දන්නේ නැතුණාට ඉස්සෙල්ලාම මේකෙට යොමු වෙලා මේ කියලා තියෙන එකේ සත්‍ය දැන් එතකොට එතෙන්ට අනුගත වුණාම අපට ඔය වෙනවනේ මේ අපි දන්න ටික එම එන්නේ නැහැ නිසා දැන් මේකෙන් අපි බලාගෙන මෙහෙම දිගටම මේක निराකරණය යනකොට එන්නේ එක ගොඩක් වැඩගත් වෙනවා. කිලිතුන මේ සූත්‍රය පාඩම් කෙරුවාම මේ එහෙම මොකද නැත්නම් ප්‍රශ්නයක් වුණත් අහන්න දන්නේ නැහැ. සර් දන්නේ නැති මං අහලා තියෙන මොකද ප්‍රශ්න. ඊයේ ඇත්තටම ඉස්ලාම සර් ප්‍රශ්නේ මතේ අන්තිම දහව ප්‍රශ්නේ ලැජ්ජාවට පත් වුණා මම.
නෑ ඔයාහන්නේ මොඩ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් වැඩේ තියෙන්නේ අනිත් අය අහන්නෙත් මොඩ ප්‍රශ්න තමයි.
ඒනක් මට ඩාගේ පාර ලැජ්ජාවට පත් වුණා. ඔව් ලැජ්ජා ඒකයි. එතකොට සර් එුණාට ප්‍රශ්නයක්වත් අහන්න දන්නේ නැණි. දැන් කියලා තියෙන එක අපි කරන්නේ නැණි. කරන්නේ නැතුවනේ අපි අහන්නේ. දැන් මේ සූත්‍රය පාඩම් කළා සජ්ජා ඒකේ වටිනාකම මේක දැන් ඔය මේ මේක මේක පාඩම් කරනකොට වැටුණා මේ මේකෙදි මේ බුදුරයන් වහන්සේ දේශනා කළ තියෙන විදිය දැන් අපේ කරුණු නැතුව ගත්තාම මං හිතෙන්ද පොඩි මේ ඒකේ මනසට මේ වුණා මේ විදිය මේ යන විදිය හරි අපිට ඒ විදියටම යන්න පුළුවන් නම් මේ යෝනිසෝමනසකාරය මේකෙන් මොකක් හරි කරුණක් අරගෙන අපිට මේ යෝනිසෝමනසකාරය කරන්න පුළුවන් නේ ඒකයි නේද සර්. එතකොට අරක තව එකක් තියෙනවා සර්. දැන් අපි ඔය මේ ඒකෙදි දැන් අපිට දැනගන්න කැමති ඔය බාහිරයේ ඉන්නකොට අපිට යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක්ද සර්? මේකේ තියෙන්නේ සෝත සම්පස්සජ වේදනා අනිත් එහෙම තාම අපි ඒ තත්ත්වයට පත් වෙන්නේ මේකේ යම් දෙයක් දැක්කොත්ද සර්? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න. දැන් අපිට එහෙම මේ මනසිකාරය දැන් සකවුරුලි බණිනවා කරනවා කියමුකෝ. එතකොට අපිට ඒක යෝනිසෝ මේ සෝත සම්පස්සජ වේදනා සනිත්‍යයි සංකත එහෙමයි තියෙනවනේ විස්පර්ශය නිසා හටගත්තේ. එහෙම තාම අපිට ඒකත් එහෙම කරන්න බැහැ නේද සර්? නැත්නම් මේ එතකොට මොකද දැන් එහෙම අපිට හොඳයි නේ ඒකටම අනුගත
වෙන්න. එහෙම කරන්න කියන්නේ මම කොහොම කරන්නද?
ආ
එහෙම කරන්න බැහැ නේද කියන්නේ කොහොම කරන්න පුළුවන් වෙන්නද ඕන?
නෑ දැන් මේ ඒ මේකෙන් දැන් කෙනෙක් අපට
බණිනකොට
ඔව් බණිනකොට ඒක දැන් අපි තීරුම් ගත්තාම මේ වේදනාවෙන් හටගත්ත ශබ්දයක් ඇහිලා ඒක වේදනාවෙන් හටගත් එකක් කියලා මේ ස්පර්ශය නිසානේ හටගත්තේ. ඒක අනිත්‍යයි දුකනත් එහෙම
එහෙම කරන එකද කරන්න ඕන?
තාම ඔව් නෑ එහෙම අපිට එහෙකට තාම අපි දැන් මේ හොයාගෙන යන හින්දා මැදින් පණින්න නරකයි කියලා ඒක මම අහන්න ගත්තේ. හැබැයි දැන් තව එකක් තියෙනවා සර් මේක අර තේරුම් කළ දීලා තියෙනවනේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි අපට තරහ ක්‍රෝධයක් ආවම අපි බුදුරයන් වහන්සේ දේශනා කරගෙන ශ්‍රාවකෙක් කියලා ඉන්නේ ඒ වගේ කරුණ අපිට දාන්න පුළුවන් තරහක් එනකොට අපි සතනදී ඉන්නේ කියලා. මේ
ඒකෙන් බලන්න පුළුවන් ඉතින් අපි ශ්‍රාවකයෝ වෙලා නැහැ තාම කියන එක නේද?
ආ
ඔව්. ඒක බැලුවා කියලා අපිට මාර්ගය අහුවෙන්නේ නැහැ නේ. ඉතින් ඒකේ මාර්ගයේ ඉන්න කෙනාගේ ලක්ෂණ ටික විස්තර කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් ඒ විස්තර ටික ඇහුවට අපි එතෙන්ට එකපාරට පණින්නේ
නැහනේ.
ඒ සඳහා ඒකෙන් එහෙම වෙන්න ඕන කියලා බලාගෙන ගියාට අපිට ඒක බලෙන් වෙන්න බෑ.
බෑ.
ඒ සඳහා මොකද්ද මේ පෙන්නලා තියෙන විදිහ මොකද්ද කියලා හොයාගන්නනේ අපි තව තව හොයන්නේ නේද? ඵලයක් ලැබුණාට පස්සේ දැන් සෝවාන් වුණාට පස්සේ කොහොමද කියලා විස්තර කරපු තැනක් තියෙන්න පුළුවන්. ඒක ඕක කී කියා හිටියට අපි සෝවාන් වෙන්නේ
නැහැ නේ.
ඔව් අපි බලන්න ඕන එතෙන්ට අනුගත වෙන්න මොනව හරි කියලා තියෙනවද? මොකද්ද වෙන්න ඕන කියලා ඒ පැත්ත හොයන්න ඕන නේ.
ඔව්.
ඒ ඉස්සලකට මං ඇහුවේ අර මොකද්ද ඔය දැන් යෝනිසෝ මනසිකාරය කරනවා ඒක කරන්න බෑ නේ ඉතින් කරන්න බැරි මොකද්ද? එතකොට යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ඒක දන්නවද? ඒක දන්නව නම් යෝනිසෝ මනසිකාරය කරනවා නම් ඇත්තටම මේ ඉවර දැනගෙන ප්‍රශ්න අහන්න එනකන් ඉන්න එපාවද්ද නැතුව එතකම් මං දන්නේ නෑ නේ මම මොඩයි නේ. එතෙන්ට આવුවොත් අහන්න ප්‍රශ්නක් නෑ.
ඒක හොඳයි සර්. ඒ ලැජ්ජම් ලැජ්ජාවක් හදපත් වුණා නම් අපි උත්සාහ කරනවා මේ මොකද්ද හොයන්නේ මේ කියලා තියෙන විදිහට හරි අපි අනුගත වෙන්න. ඒක තමයි මම ඒකෙන් තේරුම්
ගත්තේ.
ඔව්. එතකොට සර් අපිට මේ සතර මහා ධාතුලින් එක පටවි ධාතුවක් කරන් හරි අපිට ඒක හොයන්න පුළුවන් නේද මේ මොකද්ද කියන්නේ කියලා?
අන්න ඒකයි ඉතින් ඒක ප්‍රශ්න කරනවා.
ඔව්.
දැන් ඔබතුමිය කිව්වනේ අර මොකද්ද මේ පටවියට කෙස් කියලා තියෙනවයි කියලා. එතකොට ඇයි එහෙම කිව්වේ? මොකද්ද කිව්වේ? ඒක දැන් තමයි හිතන්න ඕන ඊළඟට ප්‍රශ්න කරන්නත් ඕන. එතකොට මේ ධර්ම සාකච්ඡාවට අදාළ ඒවා අහන්න පුළුවන්. එතකොට මේ අපි හිතන විදිහ හරිද? නැත්නම් මේකේ වෙන පැත්තක් තියෙනවද? නේද?
ඔව්.
දැන් එතන එකක් තමයි පඨවිය කියන්නේ කෙස් කියලා කියලා නැහැ.
ඔව් නෑ කියලා නෑ. ඔව්.
ආ ඒකට ඒක තීරුම් ගන්න උදාහරණ මොන වගේද?
ඔව්.
දෙයතාපි කියලා මම හිතන්නේ ඒ වචනේ දෙන්නේ. ඒ කියන්නේ මොන වගේද කියන එක මිසක් මේක පඨවිය කියන එක නෙවෙයි.
ඔව්.
ඒකට එතන එතනින් හිතන්න.
ඔව්.
අපි අර අර කලින් කතා කළේ අර රූපේ රූපණේ කග්ගණීය සූත්‍රය බැලුවොත් ඒක එතකොට රූපණය කියන්නේ එකට ඒ කියන්නේ රූපය කියලා විවහාර කළේ රූපණේට කියලා කියලා ඊළඟට විස්තර කරනවා කේන රූපති මොනවයින්ද රූපණේ වෙන්නේ මොනවයින්ද රූපණේ වෙන්නේ කියනකොට රූපණේ නෙවෙයි ඒ කියන්නේ මොනවයින්ද රූපණේ වෙන්නේ කුසගින්නෙන් පිපාසෙන් නැති නදුරුවන්ගෙන් ඔහම සීතලෙන් උස්නේ රූපණේ වුණා කියන්නේ දැන් මේ රූපණය කියන්නේ මේ මැසි නදුරුවත් මේ කුසගින්නවත් මොකක්වත් නෙවෙයි ඒ වයින් රූපණය වුණා රූපණය තේරුම් ගන්න තව විස්තර කිරීමක් මේ කරන්නේ රූපණය කියන්නේ මොකද්ද කියලා නෙවෙයි හරි ඒ වගේ ඔය කෙස්ලොම්නියදත් කියලා ඒක දෙන්නේ අර පටවිය කියන එක විස්තර කරන්න ඊළඟට යොදා ගන්න දේවල් මිසක් පටවිය කියන එක නෙවෙයි.
ඒකත් මේ ගොඩක් වැදගත් වෙනවා මම හිතන සූත්‍රයක් දෙකක් එකක් දෙකක් හරියට පාණම් කරගත්තනම් අපිට අර බාහිර අපේක්ෂ දාණයවට යන ගතිය අඩු වෙනවා. දැන් අපි එනවනේ හිතට වෙන දේවල් නැතුව මේකෙම කරුණු මේ ගොඩක් වැදගත් වෙනවා කියලා මට හිතෙනවා.
ඔව්. නෑ ඒකෙන් මොනවා වෙනවද? ඔව්. සූත්‍රේ පාඩම් කරගත්තහම මොනවා වෙනවද කියන එක මොකක් වුණත් කමක් නෑ. සූත්‍රේ පාඩම් කරගන්න කියන්න වජ්ජායනා කරන්න ඒක ඉතින් බුදුහාමුදුරුවෝ කියලා කියනවා.
ඔව්. ඒක
වෙන්න තියෙන දෙයක් වෙයි. ඒ හින්දා ඒක කරන එක හොඳයි.
ඔව්. එතකොට ඒකෙ තියෙන බුදුරන් වහන්සේ දේශනා කරපු එකක් හින්දා අපේ බාහිර දේවල් ඒවට ඒකයි ඒවට යවෙන්නේ නැහැ. දැන් මේකෙම කරුණුනේ අපි හොයන්න උත්සාහ කරන්නේ.
ආව දැන් හොයන්න යනකොට අපි වෙන පැත්තකට ගියොත් ආ සූත්‍රය ආයේ ඇහෙනකොට අපි වාගේ යනකොට අපිටම ඇහෙනවනේ. ඒක ඒකේ එහෙම දෙයක් කියලා නැහැ නේ කියලා ඔන්න තේනවා.
ඔව්.
වාගේ දෙයක් වෙන්න පුළුවන්. ඔව්.
එකකට හරි බොහොම පිංසෙත්
පැත්තටම යමු වෙන උදව් වීමක් තියෙනවා ඒකේ
තියෙනවා මේ එතකොට
ඒක කොහොමයි තත්ත්වක දැන් අපේ අදහසක් නෙමෙයි ඉතින් බුදුහාමුදුරුව කරන්න කියපු දෙයක් නේ හින්ද බය නැතුව කරා
ඔව් ඔව් ඒක තමයි සර් ඒ වගේම කල්යාණ මිත්‍රය අර කියන්නේ ධම් වල පුරුක වගේ කියන මට තේරෙන එකෙන් කල්යාණ මිත්‍රකින්ම ඒව නැවත අහලා අහලා අපට निराකරණය කරගෙන මේ ඒ විදිහට අනුගත වෙන්න පුළුවන් කියන එක
ඔහොමකින්ද ඔව් එහෙම කරගෙන යනකොට ඇත්තටම දැන් කල්යාණ මිත්‍රයා කවුද කියන එක ඇත්තටම අවබෝධ වෙන්නේ ධම අවබෝධ වෙන වෙලාවට. එතකන් අපි සිතා ගැනීමක් විතරයි තියෙන්නේ. يعني හරියටම ධම දකිනකොට තමයි ධමත් එක්ක තමයි කල්යාණ මිත්‍රයා කවුද කියන එකත් අපිට හම්බ වෙන්නේ. එතකන් ඔය ඒ විදිහට මේ හොයාගෙන යන එක හොඳයි. හ්ම්. දැන් උදාහරණයක් විදිහට අපිට දැන් එක එක කෙනා හරි ස්වාමීන් වහන්සේලා හරි හිතන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ තමයි හොඳම කල්යාණ මිත්‍රය. හැබැයි ඇත්තටම කල්යාණ මිත්‍රයන් දුරගන්න නම් Tamanta දහම දකින්න හැකියාව එන්න ඕන. එතකොට තමයි කල්යාණ මිත්‍රයා හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපි අඳුරගන්න. එතකන් ඒකත් අපේ විශ්වාසයක් විතරනේ නේද? එතකොට ඒ මොකක් හරි කියන දෙයකට අනුගත වෙලා ඒක කරන එක හොඳයි. අපිට තමන්ගේ අර ප්‍රඥාව වැඩෙන වෙලාවක් එනකොට ඒ ඇත්ත දකිනකොට තමන්ට අර නැති අවබෝධයක් එයි. කලින් නොදකපු පැත්තක් පේන්න ගනි. හොඳයි, පෙරවන් සරණයි.
තේරුම් ගන්න නැහැ අර යෝනිසෝ මනසික කාර්ය කියන්නේ කනේ ගොඩාක් ප්‍රශ්නේ මොකද්ද මේ යෝනිසෝ මනසික කාර්ය කියන්නේ කියලා එතකොට ටිකක් ඒ ගැන හිතන්න පුළුවන් මේ දාන කරුණක් කරගෙන මේ වගේ තමයි හිතුනේ මේ
ඒ විදිහට ඔය එතෙන්ට එනකන් තව හොයන්න ඕන ඔව් හරි ඒ මානසිකාරයේ මොකද්ද කියන එක අහු වෙනකොට ඔපම් ප්‍රශ්න ටික නැති වෙයි. ඒ තමයි කරා දහම දකිල කොටයි ඊටු ටික ඒ කියන්නේ කල්යාණ මිත්‍ර කවුද කියන එකත් එතකොට අවබෝධ වෙනවා. ඒ යෝනි සමානසිකාරයට එන්න කලින් ඒක අවබෝධ කරගන්න ටිකක් අමාරු.
නෑ ඔව් ඔව්. හා ඒක හොඳයි. තේරුණා
සර්. එරුවන් සරණයි මේ.
තේරුණා
සර්. නෑ ආ.
තිරසනයි සිනුදරාගෙන් සිනාට මේක මට මෙයා අදහසක් ආපු එකක් මේ අදහස එනකොට කියන්ති ඉස්සලම මේක මේ නැත අනන්තයකට යනකපත් එහෙම නැත්තම් මේ නොලැබීම නොලැබීමක් කියන්නේ ලැබීම ලැබීමක් කියන අතර වෙනසක් දැනගෙන මම මේ මේ අදහස කියන්නේ. එතකොට දැන් අපිට අවසානයට වෙන්න ඕනේ නොලැබීම ලැබීමක් නොලැබීම ලැබෙන්න ඕනේ කියන අදහසක් නෙවෙයි දෙන්නේ. නොලැබීම ලැබීම නොලැබීම ලැබීමක් විය යුතුයි කියන අදහස් නේද වෙන්න ඕනේ අන්තිමට. ඒක නිතර අර වචන ආරම්භයක් තියෙනවා වැස්ත. කියන්නේ ඒතර අපිට ලැබෙට දේකුත් නොලැබෙන දේකුත් නෑ. නොලැබීම ලැබීම වෙන්න ඕනේ. නොලැබීමක් ලැබීමක් නෙමෙයි. නොලැබීමක් ලැබීමක් නෙමෙයි නොලැබීම ලැබීම වෙන්න ඕනේ. එහෙම මේ තමයි මම අදහසක් වශයෙන් හරි අපිට අන්තිමට වෙන්න ඕන දේ. තේරුම් ගන්න Google මත්.
ඔබට ඉතින් කෙටියෙන් උත්තරයක් දුන්නොත් අන්තිමට වෙන්නේ ඔන්න ඔය අහන ප්‍රශ්නෙත් නැති වෙන එක. ලැබීමද නොලැබීමද මොකක්ද
වෙන්නේ එකක් නැති වෙලා යන එක. ඒ කියන්නේ දැන් අපි මුලදී මොකද අර
විචක්ෂණ ලැබීම කියන ප්‍රශ්නේ තියෙන්නේ ලැබීම කියන එකට අපිට අර්ථයක් තියෙනවා නැත්නම් නොලැබීම කියන එකට අර්ථයක් තියෙනවා මේ කියන්නේ ඒකයි කියලා. හරි ඒකම ආයි ලෝකෙට
ආයිම අහුවෙලා ආ ඒක තමයි දැන් අපිට හරි හරි තේරුණාද ප්‍රොබ්ලම් එක තේරුම් ගන්න.
තේරුම් ගන්න මොනවා හරි කාට හරි අහන්න තියනවද නැත්නම් අපි අවසන් කරමුද? ඉතින් මේ සාකච්ඡාවලදී බලාපොරොත්තු වෙන්නේ දැන් මේ කවුද හරි කවුද වැරදි කියන එක නෙවෙයි. අපිට කොහොම හරි මේ අර දහමට අනුගත වෙන්න නැත්නම් යෝනිසෝ මනස්කාරයට එන්න මොකක් හරි උදව්වක් වෙයි කියන අදහසින් අපි ඉතින් පුළුවන් විදිහට සාකච්ඡා කිරීමක් කරන්නේ. ඒකෙදී මේ කවුරුත් හිතන්න අවශ්‍ය නැහැ මේවා මෝඩ ප්‍රශ්නද ඥානවන්ත ප්‍රශ්නද. ඉතින් අපි කවුරුත් දන්නේ නැහැ. ඒ හින්දා හැමෝම අහන්නේ මෝඩ ප්‍රශ්න තමයි. හැබැයි මෝඩ ප්‍රශ්න මත තමයි අපිට ප්‍රඥාව අවදි කරගන්න අවස්ථාව තියෙන්නේ. හින්දා පුළුවන් තරම් ඒව සාකච්ඡා කරන එක හොඳයි. ඒකට අදාළ සාකච්ඡා නැවත නැවත අහන එක හොඳයි කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඒ වගේම අර කියපු දහමක් අහන්න ඒක ධාරණය කරගන්න නැවත නැවත සත්‍යයනා කරන්න වගේ දේවල් ඒ බුදුරජාණන් වහන්සේ දෙන්නපු දේවල්. ඔව් ප්‍රශ්නයක් තියනවාද මේ? සුජීව
තිරුවන් සරණයි තමයි මම සුජීව දිසානායක වගේ මගේ වයිෆ් කෙනාම මගේ නම කස්තුරි දිසානායක. රවි අයියෙක් මම සාකච්ඡා කරලා තිනවා 2004 2006 ඔස්ට්‍රේලියාවේ ඉඳි කාලයකට පස්සේ මේ දැන් ආයි හම්බ වුණේ. මට දැන් මේකට මාව යොමුනේ මේ සුමිත් මෙල්බර්න් කියන යහළුවා හරහා. මේ නමුත් මම දන්නවා ඒ සුනන්ද පෙරයි හේමන්ත පිටනේ කියන්නේ මගේ බාප්පලා දෙනවා. මේ මගේ ප්‍රශ්නේ වෙන්නේ මේ රවි අයියේ.
ඔව්.
මේ අර හාමුදුරුව මේ මට හාමුදුරන්ගේ නම නම් හරියටම මතක නැහැ. අර යෝනිසෝ
නම මතක නැති එක හොඳයි. ඒක ධර්ම කරුණ කියන්නකෝ හාමුදුරනේ. ඒක ධර්ම කරුණ කියන එක හොඳයි අපිට පහසුයි ඒතරට.
යෝනිසෝ මනසකාරයේ කියන එක අපි එක්තරා විදිහට තේරුම් ගන්න හිතයට මගේ හිතට හුඟක්ම වැදිච්ච විදිය තමයි ඒ හාමුදුරුව දේශනා කරන දේ. යෝනිසෝ මනසකාරයේ කියන්නේ දකින විදිහට යෙදෙන විදිය වූ චිත්ත මනස විඤ්ඤාණය දකින්න කියන එක. ඔන්න ඔතින් ඕක මට පැහැෙන හිතට වැදුනා මේක ඇතුලේ දෙයක් තියෙනවා කියන එක. ඔව්. එතකොට ඒ ඔය විදිහෙන් තමා නිතරම ඉන්න ඕනේ කියන එක තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. මේ මොන දේ කරත් මොන විදියට වුණත් ওই විදිහෙන් තමා ඉන්න ඕනේ කියන එක තමයි මම තේරුම් අරගෙන තියෙන්නේ. එතකොට මම ගෙනිච්චොත් මේ රවියයි අර ධාර්මීය බමුණට බුදුහාමුදුරුවෝ දේශනා කර 14 විපාකාලංගට ඒ 14 පස්සේ ධාර්මීය බමුණට නිවන් අවබෝධ වුණා කියලානේ ඒ ජාතක කතාවේ තියෙන්නේ. අර දෙක්කොත්
ජාතක කතාවන්නේ නේ සූත්‍ර දේශනා බුදුහාමුදුරුවෝ කරපු දේශනා. ඔව්
සමාවෙන්නේ ගැන. එතකොට ඒ සූත්‍ර දේශනාවෙන් පස්සේ ධාර්මීය බමුණට නිවන් අවබෝධ වුණා කියලා නේද එතන දේශනා කරලා තියෙන්නේ.
ඔව් එයාගේ ප්‍රඥාව වැඩුණා ඒ රහත් වුණා.
ඔව් ඊට පස්සේ එතකොට එයා ඒ නිවන් අවබෝධ කරගත්තට පස්සේ ඒ සූත්‍රයේ තියෙන විදිහට මට මතක විදිහට තියෙනවා එයා ඒ 14 නිවන් අවබෝධ කරගෙන ඊළඟට එයාගේ කාර්ය උනේ මේ මහණ වෙන්න මේ සිවුරක් හොයාගෙන හොයන්න යන එක නේද? එතකොට එතකොට දැන් අපි දැන් මෙතන මේ හරියට මේ මම මේ බලන්නේ මම ඉන්න දැන හරිද කියලා වටා ගන්න තමයි මේ ගන්න හදන්නේ. එතකොට ඒ ධාර්මීය බමුණත් අර 14 මේ නිවන් අවබෝධ කරගෙන ඊට පස්සේ එයක් මේ ලෝකයට අදාළ කාර්යයක් හෝ ඒ එයාගේ ඊළඟට මහාන ජීවිත අවශ්‍ය වෙන චිවර හොයාගෙන ගියෙත් අර විදිහට හිත පිහිටුවාගෙන යාමක් තමයි කරේ කියන එක තමයි මම හිතන්නේ. ඒක හරිද කියන එක තමයි මට අවියකින් මේ මම හිතන විදිහ හරිද කියන එක තමයි මම දැනගන්න.
ඒක ඉතින් මෙහෙමයි දැන් එයා කලේ මොකද්ද කියලා නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ නේද?
ඔව් රවිය දැන් අර උදාහරණ අපි ගන්නවනේ අර පොල් ගහක් කපපු කපන්නේ එකයි දීවි පැණි රහයි කියන එක එක වාක්‍ය වලින් ගත්තාම මට අර හරිය විදිහට හිත පිළිටුවාගෙන හිටියානම් පොල් ගහක් කපන්නේ එක වුණත් දීවි පැණි රහයි කියන එක වුණත් සිවුරක් හොයන්නේ එක වුණත් ප්‍රශ්නයක් නෑ නේද? හරි අවබෝධයෙන් හිටියනම්.
ඔව් ඔව්. ඒ මොන වැඩේද කරන්නේ කියන එක ප්‍රශ්නයක් නැහැ. සිහිය පිහිටීම ඔය ඕන එකක කරන්න පුළුවන්.
කරන්න පුළුවන්.
ඔව්. ඕනම කෘතියක් අපි කරන ඕනම වැඩක දහම දැකීමේ හැකියාව තියෙනවා.
තියෙනවා. ඔව්. එතකොට ඒ සම්බන්ධව මගේ ටික හරි ඊට පස්සේ තමයි ඊළඟ තියෙ තමයි ඊට පස්සේ 14ට අදාළව අපි ඊළඟට එන්නේ පෙනෙන දේ, දැනෙන දේ, ඇසෙන දේ, හිතන දේ වෙනවනේ අපි එක කැමති උනත්, අකමැති උනත් අපිට මේ ආයතන පහ තියෙනකම ඕක වෙනවා.
දැනට වෙනවා.
දැනට වෙනවා. එතකොට අපි අතින් වෙන්න ඕනේ ඒ අපි අතින් වෙන්න ඕනෙත් නෙමෙයි, නොවෙන්නත් ඕනේ නෙමෙයි. දැන් පෙනෙනේ, දැනෙනේ, ඇසෙන දේ, හිතන දේ ඇද්දි මොන හරි දෙයක් ලැබීමක් හෝ නැලැබීමක් මොන හරි දෙයක් ඇද්දි ඒ එන දෙයට එන්නේ එහෙම ඉnderලා ඒ මත ගොඩ නැගෙන්නේ නැතුව ඒ මත තව දෙයක් ගොඩ නැගීම හෝ ඒ තුල දෙයක් සෙවීම තව විදිහකින් ගොත විතරක විචාර සවිතක්කත විචාර මේ නැති කරගෙන පැවත්මකුත් නැහැ නැපැවත්මකුත් නැහැ නමුත් අරවන් ඇති නොවීම නේද සාමාන්‍යයෙන් ගන්න උත්සාහය කරන්නේ ඔතන අර යෝනිසමනසිකාරයෙන් ඉඳීවි.
ඔකේ දෙකක් තියෙනවා. එකක් තමයි ඒ දැන් මූලික අත්දැකීම තියෙනවනේ.
ඔව්.
එතකොට ඒක මත දිගින් දිගට හිතාගෙන යන එක ක්‍රියා කරන එක වෙනවනම් ඒක අර වැරදි කියන එකනේ කියන්නේ.
ඒකත්
ඒක මත ගොඩ නැගිලා දිගින් දිගට යනව නම් ඒක සිහිය නැතුව වෙන දෙයක් වෙන්න පුළුවන්.
ඔව්.
ඔව්. කොට ඒක එකක් දැන් ඒක අපිට පැහැදිලිවම පේනවා එතන වැරද්දක් මේක අර තමන් කරන කර්මමනේ වෙන්නේ. හොඳ පැත්තට යන්නත් පුළුවන් නරක පැත්තට යන්නත් පුළුවන් නේ.
ඔව්.
පුද්ගලයා කරන දෙයක් වෙනවනේ තව විදියට ගත්තොත්.
ඔව්.
මම යෙදිලා නේද?
ඔව්.
ඔව්. එතකොට එතන වැරද්දක් තියෙනවා. ඒ දිගින් දිගට යෑම.
යෑම.
ඔව්. හැබැයි මෙතන දැන් මේ මූලික දේෙන් පස්සේ යන එක වැරදි වගේම දැන් මෙතන මතක තියාගන්න මේ මූලික සිද්ධිය කියන එතන පංච උපාදානස්කන්ධයද නැද්ද කියන පැත්තත් විමසන්න
ඕන. ඔව්.
හරි. ඒ කියන්නේ මම කියන්නේ දික්ක සුතමුත විඤ්ඤාත මට්ටමේ.
ඔව්.
එකක් වුණාට පස්සේ ඊට පස්සේ දිගින් දිගට හිත් හද හදා යන එක ඒක කොහොමත් ඒක වැරදි කියලා දන්නවනේ.
ඔව්.
ඔකේ කියලා දන්නවනේ.
ඔව්.
හැබැයි දැන් ਬਾහියට කිව්වේ දිත්තේ දික්කමත්タン භවිෂ්‍යති කියලා.
ඔව්.
එහෙනම් ਬਾහිය මෙහෙම හික්මෙන්න කියලා තමයි කියන්නේ. ඒවන් සික්කිතබ්බා. ඔව්. ඔබ ਬਾහිය ඒක තියෙනවා මාළුම් පෙත්තටත් ඔය සූත්‍රෙම තියෙනවා ඊට වඩා ටිකක් විස්තර කරලා. ඒ කියන්නේ ඔය අවවාදී දෙන්න කලින් එතන වෙනස තියෙන්නේ මාළුම් පෙත්තගෙන් තව ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ටිකක් කියවලා බලන්න. ඒ කියන්නේ ඔය මේ ගැන මොකද හිතන්නේ මාළුම් පෙත්ත? සංකින් මඤ්ඤසී මාළුම් පෙත්ත මේ යම් චක්කු විඤ්ඤාය වූ රූපයක් තියෙනවා නම් කියලා ඔන්නවම ප්‍රශ්න ටිකක් අහගෙන යනවා ඈ ඒක මේ මොහොතේ දකින්න පුළුවන්ද අතීතේ දැකලා තියනවාද අනාගතේ දකින්න ලැබෙයිද මේ කවදාවත් දකින්න ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද ඔන්න වගේ ප්‍රශ්න ටිකක් අහගෙන යනවා මම නිකන් මතක විදිහට කිව්වේ සූත්‍රේ කියවලා බලන්න ඒවා ටික අහලා ඒ නොහේ සම්බන්ධය කියලා උත්තරේ දුන්නට පස්සේ තමයි කියන්නේ එහෙනම් මාළුන් කියපුත්ත මෙහෙම හික්මෙන්නේ. ඒ කියන්නේ අර උත්තරේ දෙන්න පුළුවන් කෙනාට තමයි මෙහෙම හික්මෙන්න කියලා දිත්තේ දිත්තමත් සම්භවිස්සති කියලා කියන්නේ. හරි? එතකොට දැන් අපිට හිතන්න පුළුවන් එක දෙයක් තමයි බාහියට ඕක කියනකොට එහෙම මේ ප්‍රශ්න කිව්වේ නැහැ. මොකද ඒ මට්ටමට එයාගේ මනස වැඩිලා තියෙන්න පුළුවන් නේද? මාළුන් කෙපුත්තේ මත්තමට ගේන්න තමයි අර මුලින් ප්‍රශ්න ටිකක් අහන්නේ. එහෙමනම් මෙහෙම හික්මෙන්න. එහෙමනම් මෙහෙම හික්මෙන්න. ඔය හික්මෙන්න කියපු විදිහ තමයි දෙපෙණිත් මත්තම් භවිෂ්‍යති කියන එක. ඊට පස්සේ විස්තර කරනා එහෙම වෙනකොට මොකද වෙන්නේ? එතකොට ඔබ එයින් නොපිහිටයි, එහිත් නොපිහිටයි, මෙහිත් නොවේයි, ඒව දෙක අතරෙත් නොවේයි කියලා ඔය තව විස්තරයකුත් තියෙනවා. හරි. එතකොට ඒ වෙන්න ඕන දෙයි. ඉතින් මෙතන දැන් අර ඔය ඉස්සෙල්ලා කිව්වා වගේ කොහොමත් මේක වෙනවනේ. දකින්න එක වෙනවා, එහෙන එක වෙනවා කියලා අපි හිතනවනේ. ඒක මතක තියාගන්න ඒක අපිට දැනට වෙන දේ ඒක අපේ අදහස. හරි. ඒ හික්මෙන්න කලින් තියෙන එක. එතකොට මේ හික්මීමත් එක්ක මොකද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. ඒක හික්මීම කරර විදිය කරලා හික්ුණාම වෙන දේත් පර විස්තර කරනවා. හරි. එවිට ඔබ ඉන්න පිටයි එහෙම එහෙම විස්තරේ
තියෙන්නේ. එතන බ්ලැන්ක් එකක් තියෙනවා නේද?
ඈ?
එතන ඉන්නේ බ්ලැන්ක් එකක්. එහෙම පිටත් ඉන්නේ බ්ලැන්ක් එකක්.
නෑ ඒක තමයි මම කියන්න හදන්නේ. දැන් එතකොට ඔබ කියනකොට ඔබ නිකන් අනිත් පැත්තට හිතනවා ඒකකට දැකීමක් වෙන්නේ නැද්ද? බ්ලැන්ක් එකක්ද? ඇසෙන්නේ නැද්ද? ඈ? එහෙම දෙයක් හිතෙනවනේ. ඒ එතෙන්ට කියන්නත් එපා අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මෙන්න කිව්වා මිසක් ඉක්මුණාට පස්සේ වෙන දෙයින් ඒක ගන්න නෙවෙයි කියන්නේ. හරි ඕක තේරුම් ගත්තා නම් හික්මෙන්න පුළුවන්. හරි. ඒක ඔබතුමාට ප්‍රයෝජන වෙයි අර මාළුන් කෙපුත්ත සූත්‍රෙත් බැලුවොත්. මොකද ඔය උපදේශෙම තියෙන තැනක් හින්දා. හරි. මෙන්න මෙහෙම මේ ප්‍රශ්න ටික ඇහුවේයි කියලා පොඩ්ඩක් ඒ ප්‍රශ්න ටික එක්කත් හිතන්න. හරි.
හරි.
අකද අපි දැකීම කියන එක අපි අඳුරගන්නේ කොහොමද? දැකීමක් වුණා කියලා අඳුරගන්නේ කොහොමද? දැක්ක දේ නිසානේ. දැසීමක් වුණා කියලා අඳුරගන්නේ සද්දයක් ඇහෙන්න ඕනේ. ආ සද්දයක් ඇහුණා හින්දා නේද ඇහුණා කියලා
දන්නේ.
ඔව්. සද්දේ නිසා නේද ඇහුණා කියලා දැනගන්නේ. ඔව්. හැබැයි ඇහුණා කියන එක මොකද්ද කියලා කියන්න කිව්වොත් සද්දේද? නැහැ නේ. නැත්තම් ඇහුණ කනද? ඇහුණා කියන්නේ. නැහැ. ඇහුණා කියන්නේ මොකද? සද්දයක් ඇහුණා කියන්නේ නැතුව ඇහුණා කියන එක විස්තර කරන්නත් බෑ නේ. එක්ක සද්දයක් ඇහුණා නැත්තම් මට ඇහුණා. ওই දෙක නැතුව ඇහුණා කියන එක කියන්නත් බෑ. හැබැයි ඇහුණා කියන්නේ මමවත් සද්දේවත් නෙවෙයි. නේද?
ඔව්.
ඒක ඇසීම පමණක් වුණා නම් සද්දෙන් විස්තර කරන්න ගියොත් හරියන්නේ නැහැ. මගේ පැත්තෙන් විස්තර කරන්න ගියොත් හරියන්නේ නැහැ. ඇසීම කියන එක. ඇසීම කියන එක විස්තර කරගන්න බෑ හොඳට හිතුවොත්. ඇහිම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙක් අහ මොකද්ද ඔය ඇහුණා කියන්නේ කියලා බලන්න කියන්න පුළුවන්ද කියලා අයත් එහෙම ටිකක් හිතන්න. එතකොට මෙතෙන්දී ඔක අහපු ගමන් මෙන්න මේකයි ඔය කියන්නේ කියන තැන නෙමෙයි දා ගන්න ඕන. ඔකෙන් අදහස් කළේ මේකයි කියලා අපිට හිතෙනවනේ. අන්න ඒක තමයි අපිට එන අදහස කියන්නේ. ඒ අපේ අදහස. ඒක ආපු ගමන් අර අපේ අදහස එතෙන්ට රින්ගනා මිසක් අර දහමට අනුගත වීම නෙවෙයි වෙන්නේ. හරි. ඒ කියන්නේ අපේ තියෙන්නේ ඔය මේ කියන්නේ මොකද්ද කියලා කොහොම හරි හොයාගන්න ඕන කමන. ඒක හම්බ වුණා කියන්නේම මට දෙයක් හම්බ වුණා මිසක් දහමට අනුගත වුණා නෙවෙයි. මාර්ගයට වැටුණා නෙවෙයි. අන්න අතන තමයි ටිකක් පරිස්සමින් විනසන්න ඕන තැන, හොයන්න ඕන තැන. හරි. ඒකත් එක්ක ඔය මේ සාකච්ඡා අහන්න කොටවත. හොඳයි, හිතන විදිහ හොඳයි. පෙරවන් සරණ. ආ. සුලානි මහත්මිය අපි අවසන් කරමුද එහෙනම්?
හොඳමයි රවි මහත්මයා. එහෙමනම් අනිත් ප්‍රශ්න ඇතුව ඇති නේද? එහෙනම් අපි හොඳමයි. එහෙමනම් අද දිනත් මේ අපගේ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා ඔබතුමාගේ ධාම් වටිනා කාලය අප වෙනුවෙන් වැය කරලා මේ කරන ලද ධාම වටිනා ධර්ම කරුණු රාශියක් අපිට තියෙන ප්‍රශ්න ගොඩක් අපි සාකච්ඡාවට කරා. ඉතින් ඒ කරගත්ත ඔබතුමා කරගත්ත ධර්ම දානමය කුසලයත් ඒ වගේම අපි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත මේ සියලුම කුසලොත් ඔබතුමාටත් ඔබතුමාගේ පින්වත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් ගුරුවරයන්ටත් අනුමෝදන් වෙත්වා. ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාව කරගෙන යන උදව් උපකාර කරන සියලු දෙනාට, ඒ වගේම මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු මේ හැම දෙනාත් ධර්ම ශ්‍රවණය කර ඔබ අප හැම සියලු දෙනාටමත් පෞල්වල සියලු දෙනාටමත් ධර්මාබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා. ඒ වගේම රවි මහත්මයාට ඇතුළු සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රවි මහත්මයා ඔබතුමාට යොමු වෙනවා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න.
හොඳයි, තේරුවන් සරණයි. ඔව්. හිත අපිට හැමවිටම මේ අවස්ථාව ලබා දෙන්න උදව් කරපු අය ඉන්නවා. විශේෂයෙන් ඒ පතුහැර පවුලේ ගාන් මහත්මයා, ආස්තික මහත්මයා තුළුයි සියලු දෙනා, ඒ වගේ සම්බන්ධීකරණ තුලානි මහත්මිය, ඒ වගේම රෙකෝඩ් කරන උදව් වෙන අපේ කමල් මහත්මයා තුළු ගොඩක් අය. ඉතින් ඒ හැමවිටම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන් ඒ පුතුහර පැවුලේ අභව ප්‍රාප්ත වුණ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙන්න. නිදු යම් කිසි තැනක ජීවත් වෙනවා නම් දහම් ලැබිලා නිවන් මාර්ගයට යොමු වෙන්නම මේ පින් හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සහභාගී වුණ හැමෝටම ප්‍රශ්න අහපු අය, ආගෙන හිටිය අය, සම්බන්ධ වුණ හැමෝටම ඒ අපි හැමෝම කරපු පින් අනුමෝදන් වෙලා ඒගොල්ලන්ටත් පෞල්වල සැමටත් නිදුක් නිරෝගී භාවය ලැබිලා උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. පෙරවන් සරණයි හැම දෙනාටම.
සාදු සාදු රවි මහත්මයා, තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.